তাল তাত করলে মন্ত্রি তুমি মিনিতু দহায়
গরু মুনাস নারুলে মন্ত্রি তুমি ඔබ තුමිය ඉන්න වෙලාවේ කතා කරන්න ලැබි ගැනත් සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම අපි අද විවාදයට ගන්න අනුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයට අපි කණ්ඩායම හැටියට විරුද්ධ වෙනවා කියන එක පළමුවෙන්ම මතක් කරන්නට ඕනේ. ඒ වගේම අධිකරණ අමාත්‍යතුමා අරිසබ්‍රි මැතිතුමා දක්ෂ නීතිඥවරයෙක් හැටියට තමන්ගේ විත්තිකරුවෙක් වෙනුවෙන් විත්තිවාචකයක් වශයෙන් උදේ ඉතාමත් දක්ෂ විදියට මේ සංශෝධන අද 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න කටයුතු කරා. අද අපි මහජනතාවගේ පැත්තේ ඉඳගෙන පැමිණිල්ල මෙහෙවන තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. අද විශේෂයෙන්ම අපි දන්නවා අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරනකොට ඒ සම්බන්ධයෙන් ඕනම කෙනෙකුට ශේෂාධිකරණයට ගිහිල්ලා විරෝධය දක්වන්නට අවස්ථාව තියෙනවා. ඒ අනුව පෙස්සන් 39ක් විතර ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් දක්වන ලද විරෝධතා අනුව ඉදිරිපත් කරලා තියෙන සංශෝධන වලින් 4ක් සඳහා 2/3 බලයට අමතරව එය සංශෝධනය නොකරන්නේ නම් ජනමත විචාරණයකින්ද සම්මත කරන හැටියට දැනුම් දීලා තීන්දුව කළා තියෙනවා. ඉතින් අද දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් අපිට තියෙන කාලය වේලාවත් එක්ක කතා කරන්න බැරි වුණත් මම මේ වෙලාවේදී මතක් කරන්නට ඕනේ 19 වෙනි සංශෝධනය ගෙනාපු වෙලාවේ ඒ වෙනුවෙන් කතා කරපු ඒ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරපු විශාල පිරිසක් අද මේ සභාගර්භයේ ඒ සම්බන්ධයෙන් කතා කරන එක ගැන අහගෙන ඉන්නකොටත් අපිට පුදුම හිතෙනවා එදා හිටපු අය ඒ වෙනුවෙන් අත උස්සපු අයද අද මේ කතා කරන්න කියලා. ඉතින් ඒ කෙසේ වෙතත් 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරනකොට 19 වෙනි සංශෝධනයෙන් ඉදිරිපත් වෙච්ච කරුණු කීපයක් ඒ විදිහටම රඳවා තබා ගන්නටත් මේ 20 වෙනි සංශෝධනය තුළ තීරණය කළා තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ කාලයත් පාර්ලිමේන්තුවේ කාලයත් තොරතුරු දැනගැනීමේ අයිතිය වගේ දේවල් ඒ විදිහටම පවත්වාගෙන යන අතරතුරේදී කරුණු කාරණා ගණනාවක්ම සංශෝධනය කරන්න තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේන් ඉතාම වැදගත් සංශෝධනයක් හැටියට මම මේ වෙලාවේදී විශේෂ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමියගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධනයෙන් ඉදිරිපත් කරපු ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව. ව්‍යවස්ථාදායක සභාව එදා ඇති කරනකොට ඉන් බලාපොරොත්තු වුණේ කතානායකතුමාගේ සභාපතිත්වයෙන් සියලු දෙනාම සම්බන්ධ වෙච්ච පාර්ලිමේන්තුවේ අගමැතිවරයා විපක්ෂ නායකවරයා ඒ වගේම ඒ දෙදෙනා වෙනුවෙන්ම ඒ දෙදෙනාගේ නාමිකයින් හැටියට මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ඒ වගේම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂ වලටත් අවස්ථාව දෙදෙනෙකුට ලබා දීලා ඒ වගේම නිර්දේශපාලනීකරණය කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති රටේ උගත් වියවත් අද මේ සභාවේදී ගොඩක් අය ඒ ගැන කතා කරේ සිවිල් සමාජවල අය මේ ව්‍යවස්ථාදායක සභාවට හිටියා කියලා. හැබැයි මම මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ ජයන්ත ආචාර්ය ජයන්ත ධනපාල මහතා වගේ අය පවා මේ ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෙක් හැටියට කටයුතු කරා. ඒ වගේ උගත් වියතුන් මේ කොමිෂන් ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතුයි කියන එක එදා සංශෝධනයෙන්ම පැහැදිලි කළා. ඒ 10 දෙනෙක්ගෙන් තමයි මේ ව්‍යවස්ථාදායක සභාව සම්පූර්ණ වුණේ. කතානායක තුමායි සභාපතිවරයා හැටියට සියලුම තීන්දුව තීරණ ගැනීමේදී ජනාධිපතිවරයා විසින් නම් කර එවනු ලබන අය පිළිබඳව සියලු දෙනාගේම අදහස් විමසලා ඒ අය පත් කරන තත්ත්වයට කටයුතු කරේ. ඒතනින් ඉතාම වැදගත් දෙයක් හැටියට තමයි කොමිෂන් සභා 9ක් එදා මැතිවරණ කොමිෂන් සභාව පොලිස් රාජ්‍ය සේවා මානව හිමිකම් සීමා නිර්ණය අල්ලස් හා දූෂණ චෝදනා කොමිෂන් සභාව ජාතික ප්‍රසංපාදන විගණන සේවා සහ මුදල් කොමිෂන් සභාව හැටියට නම් කරා. ඊට අමතරව පුද්ගලයින් ගණනාවකගේ තනතුරු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරතුමා එහි නඩුකාර උන්වහන්සේලා ඒ වගේම අභියාචනාධිකරණයේ සභාපති එහි විනිශ්චකාරතුමන්ලා අධිකරණ සේවා කොමිෂන් සභාවේ පත් වෙන ඒ අය කොහොමටත් ව්‍යවස්ථාවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙන්නේ අග්‍රමේෂකාරතුමා සහ ව්‍යවස්ථාවෙන්ම සඳහන් කරලා තිබ්බා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරතුමන්ලා දෙදෙනා එහි අනිත් සාමාජිකයින් දෙදෙනා වෙනවා කියලා ඊට අමතරව නීතිපතිවරයා පොලිස්පති විගණකාධිපති පාර්ලිමේන්තු මහ කොමසාරිස් පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා මේ වගේ තනතුරු වලට පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ නිර්දේශ ව්‍යවස්ථාදායක සභාවට එවුවෙන් පස්සේ එතනදී ඒ පිළිබඳව සාකච්ඡා කරන හැම කෙනාගේම අදහස් අරගෙන සමහර වෙලාවට එයාට පිළිබඳව තියෙන යම්කිසි පැමිණිලි තියෙනවා නම් ඒවා පිළිබඳවත් සාකච්ඡා කළා මොකද සමහර වෙලාවට විනිශ්චයකාරවරුන් හැටියට පත් කරන අය පිළිබඳවත් පැමිණිලි තියෙනවා. ඉතින් මේ වගේ හොඳට සලකලා බලලා තීන්දු තීරණ ගන්න ස්ථානයක් බවට ව්‍යවස්ථාදායක සභාව පත් කරා. ඉතින් සමහර අද කතා කරපු අය ව්‍යවස්ථාදායක සභාව හැල්ලුවට ලක් කිරීම ගැන අපි කනගාටු වෙනවා. මොකද ඒ ව්‍යවස්ථාදායක සභාවෙන් අර කොමිෂන් සභා 9ට පත් කරනකොට දැන් මැතිවරණ කොමිෂන් සභාව ගත්තොත් අනිවාර්යයෙන්ම නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙක් හෝ විශ්‍රාම ගිය මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් එහි අනිවාර්යයෙන්ම එක සමාජිකයෙකු විය යුතුයි. ඒ වගේ යම් යම් නිර්ණායක තුල ඉඳගෙන මේ කොමිෂන් සභාව ශක්තිමත් කොට පවත්වාගෙන යන කටයුතු කරා. හැබැයි මේ පොලිස්පතිවරයා පත් කරන එක ගැනවත් අනිත් තිබිච්ච පාස්කුවිරිදා ප්‍රහාරය ගැනවත් මේ කොමිෂන් සභාවට අදාළ දේවල් නෙමෙයි. අපි දැන් කොටින්ම කිව්වොත් එහෙම මැතිවරණ කොමිෂන් සභාව නිසා පහුගිය අවුරුදු 4 මාසේ මේ රටේ සාධාරණ නිදහස් මැතිවරණය පැවැත්තුණයි කියන එක මුළු රටම වග කියනවනේ. අපි දැක්කනේ 2015 ජනවාරි 8 වෙනිදා විශේෂයෙන්ම මේ මම කතා කරන මම මේ සම්බන්ධයෙන් ප්‍රචණ්ඩත්වයට මැර දේශපාලනයට මූණ දීපු කෙනෙක් හැටියට අපි දන්නවා එදා කොහොමද මේ රටේ මැතිවරණ පැවැත්තුණේ කියලා. හැබැයි මැතිවරණ කොමිෂන් සභාව පත් කරයන් පස්සේ ඉතාම සාමකාමී නිදහස් මැතිවරණ පැවැත්වීමේ අයිතිය ඒ ඇතිකරා වගේම දැන් මේ පහුගිය දවස්වල මාර්තු 2 වෙනිදා ආණ්ඩුව විසුරුවලා අප්‍රේල් 25 ඡන්දෙ තියන්න ඕනේ කිව්වා. එතකොට මුළු කොවිඩ් වසංගතයම මේ රටේ පැතිරෙන වෙලාවක සමහර වෙලාවට මිනිස් ජනතාව මිනිස්සු ගණනාවකගේ ජීවිත අහිමි වෙන්න තිබුණා. මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන වේ තීරණය ගත්ත නිසා තමයි මැතිවරණයේ කල් දැමීමේ අයිතිය ඇති වුණේ. ඉතින් මේවා පිළිබඳව අපි සලකන්නට ඕනේ. ඒ වගේම මේ අද මේ හැම අයිතියක් සම්බන්ධයෙන්ම මම ඉදිරියේදී කියන්න පුළුවන් සමහර දේවල් සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ මේ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට අද නාමික පාර්ලිමේන්තු සභාවක් පත් කරනවා. මේකේ 5 දෙනයි සමාජිකයෝ වෙන්නේ. අගමැතිතුමා, කතානායකතුමා, විරුද්ධ පක්ෂයේ නායකතුමා සහ අගමැතිතුමාගේ කතානායකතුමාගේ පක්ෂවලින් නියෝජනය වරණ දෙන්නේ. එතකොට 5 දෙනයි. ඒගොල්ලොන් කටයුතු කරන්නේ නිරීක්ෂකයින් හැටියට. ජනාධිපතිවරයා නම් කරලා එවන දේ පත් කිරීම අනුමත කරන්න පමණයි තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් වෙනත් අදහසක් ඒගොල්ලොන්ට මේ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කරන්න බැරි වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි අධිකරණය ගැන මේ වෙලාවේදී වචනයක් කතා කරොත් අධිකරණ සේවා කොමිෂන් සභාවට කිසිම කෙනෙක් මං හිතන්නේ දැන් ගොඩාක් හරි ලොකු සද්දයකට කෑ ගැහුවා විනිශ්චයකාරතුමන්ලාගේ පත් කරපු හැටි දන්නවා අපිත් දන්නවා. අපි ඒව අද කතා නොකරට අපිට මේකේ මේ පැත්තට චෝදනා කළා මේ පැත්තට චෝදනා කළා මේ රටේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ගෙදර යන ගමන් විනිශ්චයකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර කන්දී පොයේ ඉන්නවා. නීතිපතිතුමන්ලා ඉන්නවා හිතවත්කම් වලට රගර් මැච් බලන්න පුතාලෙක් එකතු වෙච්ච නිසා නීතිපතිකම් ලැබිච්ච අය. අපි ඒව ගැන කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේදී අපි සියලු දෙනාගෙම වගකීමක් තියෙනවා. අධිකරණය කියන්නේ කිසි කෙනෙකුට හැල්ලු කරන්න අත තියන්න පුළුවන් තැනක් නෙමෙයි. අද මේ සම්පූර්ණයෙන්ම අග්‍රවිනිශ්චයකාරතුමාගේ ඉඳලා සියලුම විනිශ්චයකාරවරුන් පත් කිරීමේ බලය අද ජනාධිපති අතට මේ සංශෝධනයත් එක්ක ව්‍යවස්ථාදායක සභාව අහෝසි වෙන එකත් එක්කම එනවා. ඒකෙදි ඇත්තටම කියන්න අපි දන්නවා මේ එක කාරක සභා අවස්ථාවේ සංශෝධනයක විශේෂාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා වැඩි කරන්නට අභියාචනාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා වැඩි කරන්නට යෝජනා කළා තියෙනවා. හැබැයි විශේෂයෙන්ම මේ වෙලාවේදී අපි සමහර වෙලාවට අපිට කියන්න සිද්ධ වෙන්නේ අර ඒ කාලේ හිතිච්ච ගමන් අග්‍රවේශකාරතුමියන්ලව ගෙදර ඇරපු යුගයක් අපි දැක්කා. ගේන දේවල් වලට කෙටුම්පත් වලට එහෙම නැත්නම් ඒවට අවශ්‍ය අනුමැතිය ලැබුණ නැහැයි කියලා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒ විදිහට ගෙදර ඇරපු යුගයක් තිබුණා. ඉතින් ගරු මුරස්සනාරුඩ මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ අධිකරණ සේවා කොමිෂන් සභාව විශේෂයෙන්ම
මේ කාලේ අවසන්
ස්වාධීන ආයතනයක් හැටියට පවත්වාගෙන යන්න ඕනේ. මම දීර්ඝ වශයෙන් කතා කරේ නැති වුණත් අපි කනගාටු වෙනවා විගණන කොමිෂන් සභාව දැන් නැවතත් පවත්වාගෙන යනවා කියලා කියනවා. අපි ගැන සන්තෝෂ වෙනවා. හැබැයි ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරීමට තීරණය කිරීම පිටිපස්සේ සම්පූර්ණයෙන්ම තියෙන වංචාව, දූෂණය, හොරකමට ආපහු අතවැනීම කියන එක මේ අවස්ථාවේ මතක් කරමින් කාලය ලබා දුන් ඔබතුමියට ස්තුතිවන්ත වෙමින් මං ඉඳ වෙනවා.
ස්තුති. ගරු දයාසිරි ජයසේකර ඇමතිතුමා මිනිත්තු 9යි.
ගරු මුලසරණ මන්ත්‍රීතුමියනි, මම සන්තෝෂ වෙනවා අද මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට ඉදිරිපත් කරන 20 වෙනි සංශෝධනය පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරන්න ලැබීම ගැන. මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි එදා 2015 ජනවාරි 8 පැමිණි ආණ්ඩුව ක්‍රියාත්මක කරනකොට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක් විදිහට අපි එක කාරණයක් විදිහට දැක්කම ඒ වගේම අනික් පැත්තෙන් අපි දකින කාරණයක් තමයි මේක එක පැත්තකින් තමන්ට ගන්න බැරි වුණ බලයක් ලබා ගැනීම සඳහා පාවිච්චි කරපු අවියක් බවට මේකපත් කෙරුවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රටේ කවදාකවත් ඡන්දයක් ඉල්ලලා ජනාධිපති වෙන්න බෑ. ඒ නිසා ජනාධිපතිට තිබෙන බලතල තමන්ගේ අතට ගැනීම සඳහා වන උපක්‍රමික වැඩපිල්ලක් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒක හාස්‍යයට කාරණේ වෙන්නේ ඒක තීරණාත්මක කාරණයක් බවට පත් වෙන්නේ එදා 1978 ජයජාවදන මැතිතුමා මේ ව්‍යවස්ථාව හදන්න පත් කරපු ඒ කාලේ තරුණ නීතිඥවරයෙක් විදිහට හිටපු මාක් ප්‍රාණ්ඩ මැතිතුමාගේ උත්තරඥය තමයි 2015 ජනවාරියට තමන්ගේ තාත්තා හදපු ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට තිබිච්ච බලතල අපව ගලවලා අයින් කරගන්න. ඒ නිසා මේ ක්‍රියාදාමය තුල අපි දැකපු කාරණා ගණනාවක් තිබුණා. ඒ නිසා මේ වැඩපිළිවෙල තුල පළවෙනියෙන් අපි දැක්කා මේක මූලික වශයෙන් මතක් කරගන්න ඕන කාරණේ තමයි මේක හැමදාම කියන කාරණයක්. මේක ජනාධිපති ආණ්ඩුක්‍රමයක්. මේ ජනාධිපති ආණ්ඩුක්‍රමය වෙනස් කරනවා නම් මම ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියපු කාරණේ තමයි මේක වෙනස් කරනවා නම් අපි ජනාධිපති ආණ්ඩුක්‍රමයේ ගලවලා අයින් කරලා මුලින් ඒ වෙනුවට පාර්ලිමේන්තු නැත්නම් වෙස්ට්මින්ස්ටර් ක්‍රමයේ ආණ්ඩුවක් රට ඇතුලේ ස්ථාපිත කරනවා වෙනුවට මේ ඇතුළත ගේන සංශෝධන වලින් වෙන්නේ මේක විශාල අර්බුදයකට විකෘතියකට යන එක කියලා ඒ කාලේ ඉඳන් අපි කිව්වා. නමුත් එතුමාට වෙලාව අහු වුණ වෙලාවේ තැටි කරත් උන වෙලේ රොටිය පුච්ච ගන්නවා වගේ මේ ක්‍රියාදාමය තුල 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන්ගේ බලතල ටික අර මෛත්‍රීපාල සිසිල මැතිතුමා ඒ වෙලාවේ බලය අතහරින්න පුළුවන් වාතාවරණයක හිටපු කෙනෙක් විදිහට එතුමා දුන්න පොරොන්දුත් එක්ක එතුමා ඒක කරන්න ලෑස්ති වුණා. එහි අවසාන ප්‍රතිඵලය ලංකාව බල කේන්ද්‍ර තුනකට සීමා වෙච්ච තත්වයකට මේකපත් වුණා. එක පැත්තකින් ජනාධිපතිගේ ආණ්ඩුව, දෙවනුව අගමැතිගේ ආණ්ඩුව, තුන්වෙනුව කථානායකතුමා පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ කථානායකවරේ. ඒ ගෙනාපු වැඩපිළිවෙල තුළ ලංකාවේ පළවෙනි වතාවට විදේශ කටයුතු උපදේශකවරේ පත් කරගත ලංකාව. ප්‍රසාද් කාර්යවසම් මහත්තයා පත් කරගෙන මේ පාර්ලිමේන්තුවට ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය නිලධාරිගෙනවා මේකට. පොලිස්පතිව ගේනවා, හමුදාපතිව ගේනවා, සියලු නිලධාරිගයන්ලා, නීතිපතිව ගේනලා තම ප්‍රශ්න කතා කරන දැනකට රටේ පාර්ලිමේන්තුවේ කථානායකපත් වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලය අපි දැක්කා 2018 සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඇති වුණේ වැඩපිළිවෙල තුල මේ රටේ අධිකරණයටත් අවසාන වශයෙන් බලපෑම් එන්න පටන් ගත්තා. මේ පාර්ලිමේන්තුව විදේශ රටවල තෝතැන්නක් බවට පත් වුණා. විදේශ රටවල් මේ රටේ කථානායකත් එක්ක ඔව්ව පාලනය කරන්න පුළුවන් තරකට මේ අරහා පත් වුණා. ඇත්ත වශයෙන් ඒක තමයි එක කාරණා. අනෙක් කාරණේ තමයි අපි දකිනවා විශේෂයෙන්ම අනෙක් කාරණේ දැන් මේ ස්වාධීන කොමිෂන් සභාව කියන කාරණේ ඇතුලේ ව්‍යවස්ථාදායක සභාව ඇතුලේ කරු මන්ත්‍රීතුමියනි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෙක් හිටියා. දැන් මේක හැදුවේ මොකටද? මේක හැදුවේ ස්වාධීන මිනිස්සු මේක ඇතුළට පත් කරන්න. හැබැයි ජනාධිපති නීතිඥ සිබ්බි ආශිෂ් මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභිකයෙක් වෙලා එතුමා මේ රටේ ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී සභාවේ සාමාජිකයෙක්. මේ මොකද මේකේ තියෙන ස්වාධීනත්වය? මේ වගේ ක්‍රියාකාරකම් ගණනාවක් අපි දැක්කා. ඒ නිසා මේක පිළිබඳව ඇති වුණ තත්ත්වය අවසාන වශයෙන් දැන් අද පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන කතා කරනකොට කවුරුත් වගකීමක් ගන්න කවුරුත් නැහැ. ඇයි එක පැත්තකින් ජනාධිපති එක පැත්තක ආණ්ඩුවක්, එක පැත්තක අගමැතිගේ ආණ්ඩුවක්, තව පැත්තක කතානායකගේ ආණ්ඩුවක්, පොලිස්පති වෙනම වැඩ කරනවා, ඊළඟට හමුදාපතිතුමා වෙනම වැඩ කරනවා. මේ වගේ විශාල අර්බුදයක් ඒ අවුරුදු ගාන තුල අපි අත්දැක්කා. ඒ නිසා තමයි මේ සංශෝධනය කරන්න අපි මේ ක්‍රියාදාමය අරගෙන ආවේ. ඒ නිසා මේකේ අලුත් සංශෝධන ගණනාවක් සමග අපිට අපි ක්‍රියාකාරකම් ගණනාවක් අපි දකිනවා. මම නම් එක පැත්තකින් එක කාරණයකට ගොඩක් සුදිවන්ත වෙනවා. විශේෂයෙන් මිනිෂකාරරු විශාල සංඛ්‍යාවක් 16 දක්වා 10 ඉඳලා 16 දක්වා වැඩි කිරීම තුළ විශේෂයෙන් අභියාචන අධිකරණයේ මේ රටේ තියෙන විශාල නඩු ප්‍රමාදයට අපිට පිළිතුරක් දෙන්න පුළුවන් වාතාවරණයක් අපිට සකස් කරගන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රියාදාමය තුළ අපි දකිනවා හදිසි පනත් ගෙනීම පිළිබඳව තිබිච්ච ඒ යෝජනාව අපේ විශේෂයෙන් මේ රටේ ජාතික බලවේග, ඒ වගේම අපේ අභ්‍යන්තරයේ අපේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ගේ උමනාව, එකඟතාවය, ඒ වගේම අපේ සාකච්ඡා මාර්ගයෙන් අපි යම් වෙනස්කම් ගණනාවක් කරගන්න අපිට හැකියාව ලැබුණා. ඒක අපි හිතනවා අපේ අධිකව ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ගරු අග්‍රාමාත්‍යතුමාටත් විශේෂයෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායම විදිහට අපි සියලු දෙනාම එකවාගේ මේකට ශක්තිය දීලා අපි මේ වෙනස්කම් ටික කරා. වෙනද එහෙමනම් මේ වගේ නියෝජනයක් කළා මේක වෙනස් කරගන්න ඕන කිව්වොත් මම අහන්න කැමතියි. එදා රයින් වික්‍රමසිංහ මහත්තයාගේ ඒ ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට මේ වගේ කතා කරලා විශ්ස ගන්න පුළුවන් කමක් තිබුණාද කියලා මම අහන්න කැමතියි. එහෙමකක් තිබුණේ නැහැ. නමුත් අද අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් තවදුරටත් අපිට පුළුවන්කම තිබෙන මේ රටේ මහ ජනතාව ඉල්ලන සංශෝධන ටික කරගෙන, මොකද මේ ව්‍යවස්ථාවෙන් විතරක් මේ රටේ ප්‍රශ්න විසඳන්න අපිට පුළුවන්කමක් නැහැ. අපි මේ රටේ මුලින් ඉඳලා කියපු කාරණය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අදත් අපි කියනවා මේ ජනාධිපතිකමේ අහෝසි කරන්න ඕනේ. ජනාධිපතිකමේ අහෝසි කරලා ජනාධිපතිකමේට කෑලි බෑලි එකතු කරන එකට මේ කරන්න තියෙන. එහෙනම් ජනාධිපතිකමේ තියාගන්නවා නම් සියලු දෙනාගේ එකගතාවය අනුව ජනාධිපතිකමේ තියාගන්න ඕනේ. නැත්නම් ජනාධිපතිකමේ අහෝසි කරනවා නම් එය මුලින් උගුල්ලා දාලා ඒ වෙනුවට වෙස්ට්මින්ස්ටර් පාලනේ අලුත් පාලනයක් මේ රටට ගේන්න ඕනේ. ඒක තීරණය කරන්න ඕනේ මේ රටේ මහ ජනතාවත් පාර්ලිමේන්තුවත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි මේකට මුලින් ඉඳලම විරුද්ධතාවය තිබුණා. අදත් අපි මේ විරෝධතාවය අපි සියලු දෙනා මේ විදිහටම ප්‍රකාශ කරනවා. ඒ නිසා මම කියන්න කැමතියි ඒ අදහස් ටික අපි ක්‍රියාත්මක කරන ගමන් මේ විසුවෙන සංශෝධනය ගේන ගමන්ම අපි අපේ යෝජනා විදිහට අපි ඉදිරිපත් කෙරුවේ වාම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් බර්ග, මැලේ කියන අපේ සියලුම ජාතීන්ට පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමෙන් පමණයි අපිට මේ අර්බුදය විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක తాවකාලික ගේන වැඩපිළිවෙළක්. ඔබ දන්නවා අද ගරු මන්ත්‍රීතුමියනි අද පාර්ලිමේන්තුවේ අද මේ රටේ ආරක්ෂක ඇමතිකම දරන්න නීති අනුව අද මේ රටේ කවුරුත් නැහැ ආරක්ෂක ඇමතිවරයෙක් විදිහට වගකීම දරන්න. හැබැයි හතරවෙනි වගන්තියේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොකද තියෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරගන්න ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ. රටේ ජනාධිපති ආරක්ෂක ඇමති වෙන්න ඕනේ කියලා ව්‍යවස්ථාවේ තියෙනවා. හැබැයි 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගෙනාවා ඒ අවුරුදු පාට විතරක් ජනාධිපති ආරක්ෂක ඇමති, එතනින් පස්සේ කවුරුත් නැහැ. කවුද මේකට වක් කියන්නේ? රයින් වික්‍රමසිංහ මහත්තයාවක් කියනවාද? රයින් වික්‍රමසිංහ මහත්තයා මේ පාර්ලිමේන්තුවෙත් නැහැ. ඒ නිසා අද ඇති වෙලා තියෙන වාතාවරණයට මේ සියල්ල වක් කියන්න ඕනේ. ඒ නිසා අද විශාල අර්බුදයක්. එතකොට අමාත්‍ය තනතුරක් ගන්නේ නැතුව කොහොමද රටේ ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය වෙන්නේ? මේවා ප්‍රශ්න නෙමෙයිද? එතකොට 19 වෙනස් වෙන්න ඕනේ නැද්ද? වෙනස් වෙන්න ඕනේ. එහෙනම් 20 සංශෝධනය ගේනවා වගේම අපි 20 සංශෝධනේ තියෙන හොඳ නරක ගැනත් අපි කතා කරන්න ඕනේ. මතක තියාගත යුතු කාරණේ තමයි ලංකාවේ විගණනය ගැන අපි මතවාද ගණනාවක් මතු කරා. මම කෝප් කමිටුවේ අවුරුදු ගාණක් වැඩ කරපු කෙනෙක් විදිහට අපි දකිනවා මේ රටේ හොරගම් කරපු දෙගොල්ලක් හිටියා. කට්ටියක් සිංහලෙන් හොරගම් කරන්නේ, කට්ටියක් ඉංග්‍රීසියෙන් හොරගම් කරන්නේ. මේ රටේ ඉන්නවා ඉංග්‍රීසියෙන් හොරගම් කරපු කට්ටිය සත පහක්වත් හොරගම් කරේ නැහැ වගේ ඉන්නවා. හැබැයි සිංහලෙන් හොරගම් කරපු කට්ටිය මේ රටේ හැම දවසකම නඩු හබවලට පැටලෙනවා. මේ ඉංග්‍රීසියෙන් හොරගම් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා තිබිච්ච එක අපි වෙනස් කරා විගන්න පනත යම් විශාල වෙනස්කමකට භාජනය කළේ නිසා තමයි අපි කිව්වේ ඒ ආයතන සියල්ල මේකට අතුලත් කරන්න කියලා අධිකාර ජනාධිපතිතුමායි ක්‍රියාත්මක කරලා තිනවා අපි ස්තුතිවන්ත වෙනවා හැබැයි මතක තියාගන්න ඕනේ කාරණා ලංකාවේ කොමිෂන් සභා කාටද වක් කියන්නේ මේ රටේ තියෙන කොමිෂන් සභා එකක්වත් මේ පාර්ලිමේන්තුවට වක් කියනවද ඒ පාර්ලිමේන්තුවේ කොමිෂන් සභාව වලින් යම් ප්‍රශ්නයක් වුණොත් ඒකට කවුද වක් කියන්නේ ඒකට වක් කියන්නේ අපි එදාම මමත් වජිරාභයදන මැතිතුමා එදා මට මතකයි අපි දෙන්නම කිව්වා කරුණාකරලා මේක පාර්ලිමේන්තුවේ කමිටුවක් දාන්න මේ කොමිෂන් සභාව වලින් සිද්ධ වෙන ගැහැට ප්‍රශ්න වලට විසඳුම් දෙන වැඩපිළිවෙලක් හදන්න ඒවාද විගණනය කරන්නේ කවුද විගණනය කරන්න කවුරුත් නැහැ
මොකද ඔබතුමායි කාලය අවසන්
ඒ නිසා මම කියන්න කැමතියි මේ වගේ ප්‍රශ්න ගන්නාවක් තියෙනවා මම කියන්න කැමතියි මේක විවිධ කටකතා විවිධ කතා කියන්න පුළුවන් නමුත් මතක තියාගන්න ඕනේ කාරණේ තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයකට කෑලි බෑලි එල්ලලා මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ එහෙනම් අපි ලෑස්ති වෙන්න ඕනේ මේ ජනාධිපතිකමේ තියා ගන්නවා නම් නැවත මේ රටේ අලුත් ව්‍යවස්ථාවක් ලියලා මේ රටේ දමිළ මුස්ලිම් ජනතාවත් එක්ක සාකච්ඡා කරලා මේ රටේ අලුත් සියවසට ගැලපෙන විදිහේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න අපි අපේ ශක්තිය දෙනවා කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා බොහොම ස්තුතියි
ස්තුතියි ගරු මරික්කාර් මන්ත්‍රීතුමා මිනිත්තු 10යි
ඔව් මුලාසනේ සභාපතිතුමියනි මගේ කතාව ආරම්භයේදී මම මතක් කරන්න කැමති විශේෂයෙන්ම 19 වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ හිටපු කීර්තිමත්ම දේශපාලඥයෙක් තමයි ඇන්ටන් සාමිවරයා එතුමාගේ ප්‍රකාශයක් තිබ්බා ඇබ්සලූට් පවර් කරප්ට්ස් ඇබ්සලූට්ලි කියලා. දැන් අදටත් ඒක වළංගුයි කියලා තමයි අද මේ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන වෙලාවට මට කියන්න වෙන්නේ. අත්ත වශයෙන්ම සභාපතිතුමනි මේ රටේ අනාගතය සම්බන්ධව තීරණාත්මක මොහොතක් මේක. ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් නිදහස සම්බන්ධව තීරණාත්මක මොහොතක්. එනිසා කවුරු කොහොම කිව්වත් මේ ඓතිහාසික මොහොතේ මට ඡන්දේ දුන් ජනතාව ගරු කරන මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ඍජු අදහස් ප්‍රකාශ කිරීම මගේ වක්කීමක් වෙනවා. මොකද හේතුව එහෙම නොවුනත් මට ඡන්දේ දුන් ජනතාවත් මගෙත් අතර තියෙන ගිවිසුමට විශාල හානියක් වෙනවා. ඒ නිසා ඒ වගකීම ඒ ආකාරයෙන්ම ඉෂ්ට කිරීම මේ වෙලාවේ අපි සිදු කළ යුතු වෙනවා. ඒ නිසා මුණාසනේ සභාපතිතුමනි දැන් ගොඩක් අයට අමතක වෙලා තියෙනවා දැන් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි කියලා. මේ කතා කරන හැම එක්කෙනාම එතුමා නැති දැන මෙතන එතුමා උඩ දදා ගහනවා. එතුමා ආරක්ෂා කරන මට කිසිම උමනාවක් නැහැ. නමුත් ඒගොල්ලන්ට අමතක වෙලා තියෙනවා දැන් අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා. ඒක හරියට මහින්ද මහත්තයාගේ ජනප්‍රියත්වයේ පිටින් එතුමාට ජනතාවගේ තිබිච්ච ආදරය පිටින් එතුමාගේ කරපිටින් ඇවිල්ලා මේ ජනාධිපතිවරයා බලයට පත් වෙලා මහින්ද මහත්තයාව පියෙන් කරන මේ වැඩසටහන කරනවා වගේ තමයි මහින්ද මහත්තයා අගමැති කියන එක අමතක වෙලා තියෙනවා. ඒ වගේම එතුමන්ලාට 3-2ක් ඇත්තෙත් නැහැ. බොරු 3-2ක් හදාගෙන තියෙන්නේ. ජනාධිපතිවරණයේදී හම්බුනේ 152යි. දැන් මේ මොකද කරන්න හදන්නේ? 99%ක් ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන පාර්ලිමේන්තුව බලය 152ක වරමක් ගත්ත පුද්ගලයෙක් තනියම තමන්ට පවරා ගන්න හදනවා. අනෙක් පැත්තෙන් මහමැතිවරණයේදී පොදුජන පෙරමුණට හම්බුනේ 159.09යි. ඒ වගේම ඔවුන්ට ජග්ගාන පක්ෂවල ප්‍රතිශතයක් එකතු කරාම 160 පන්නලා නැහැ. කොහෙවත් 166.66ක් දීලා 3-2ක් දීලා නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුව තියෙනත් 145.4149. ඒ නිසා තමන්ගේ ආත්මය පාවල දෙලා දීලා මුදල් බ්‍රීෆ් කේස් වලට කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ ගත්තේ නැත්නම් මේක කිසිසේත්ම සම්මත වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආත්මය පාවල දෙන අය ඉන්නවද නැද්ද කියන එක අපට හෙට දවසේදී බලා ගන්න පුළුවන් වේවි. ඒ නිසා අපි නැවත නැවතත් කියන්න කැමති මේ තමුන්නාන්සලා මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන හැටිය මේ අය හැටියට ඒ පරමාධිපත්‍යය පාවල දෙන්න සූදානම්ද කියන එක කල්පනා කරලා බලන්න. දැන් අනිත් පැත්තෙන් අපි කල්පනා කරලා බලමු මේ බලය කාටද පාවල දෙන්න හදන්නේ? ඉහළ හමුදා නිලධාරියෙක් හිටව පුද්ගලයෙකුට. හමුදා නිලධාරීන් මානසිකව පුහුණු ලැබලා තියෙන කොහමද? විවේචන ඉවසන් නැතුව තමන් කියන වැඩේ කරගෙන ඉන්න අය කණ්ඩායමක් එක්ක වැඩ කරන්න පුරුදුලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ ජනාධිපතිවරයා පැත්වෙච්ච ගමන් ඔහු වැඩි රිස්සියක් දක්වන්නේ විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල්ලා එක්ක වැඩ කරන්න. අන්න එවැනි පුද්ගලයෙක් අතර මේ සනි විධායක බලයක් සම්පූර්ණම යන්නේකේ භයානකත්වයේ තේරුම් ගන්න තව ටික දවසක් කියාවි. ඒ නිසා අවුටම තරමින් අපි කියනවා දැන් මීට කලින් හිටපු ජනාධිපතිවරුන්ට මේ පොඩි හරි සිවිල් සමාජයේ පිළිබඳව මනෝභාවයන් තිබ්බා. විශේෂයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය දේශපාලන නොකරත් එතුමිය විරෝධතා ව්‍යාපාරවලට ගිහිල්ලා ඒවට සම්බන්ධ වෙලා එතුමිට යම් කිසි අවබෝධයක් තිබ්බා. ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියන්න ඕන හිට්ලරුත් මේ වගේ තමයි ආවේ. ඇවිල්ලා ඉස්ලාම කරේ මොකද්ද? ඇමති මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ බලය තමන්ට පවර ගත්තා. ඊට පස්සේ තමයි යන්න ඕන ගමන ගියේ. ඒ නිසා තමුන්නාන්සලා මේ අද ගන්න තීන්දුව ගැන හෙට ලබා දෙන ඡන්දය ගැන හිතට එකඟව කල්පනා කරලා බලන්න. අනාගතයේදී පසුනොත වෙන්න ඒ තීරණය ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද හේතුව ලංකාව ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පරිණතම දේශපාලන රටක් විදියට ඒ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම අපිට තියෙනවා. මොකද හේතුව විශ්වෙ එන්න කලින්ම කටවචනේ තමන්ගේ නීතියක් මේ කියලා ගන්න කියන ජනාධිපතිවරයෙක්ට මෙවැනි අත්නෝමතික බලයක් ගියාම වෙන්නේ මොකද්ද කියනක අපට හිතා ගන්න පුළුවන්. ඒ නිසා මූලාශ්‍රයේ සභාපතිතුමනි අනිත් පැත්තෙන් දැන් බලන්න ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව රටවල් දෙක උවමනාවන් වෙනුවෙන් ඇති පුද්ගලයෙකුට ලංකාවේ පාලන බලයට හවුල් විය යුතු නැහැ කියලා අප නෙමේ කියන්නේ උදයගම්මන්පිල මහත්මයා, විමල් විරෝස මහත්මයා වගේ කට්ටිය. ඉතින් ඒ නිසා ද්විත්ව පුරවැසියෙකුට තමන්ගේ තියෙන ආඩම්බරකමයි ඔලොමොට්ටලකමයි උජාරුවයි හින්දා තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය අයින් කරගෙන පාර්ලිමේන්තුව එන්න නැතුව ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න හදනවා. එහෙම පාර විවර කරා මොකද වෙන්නේ? එල්ටීටීඊ ඩයස්පෝරාවේ බහුතරයක් සනායකයන් ඉන්නේ යුරෝපීය පුරවැසියන්. ඔවුන්ටත් පාර කැපෙනවා. ලංකාවේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රභාකරන්ට යුද්ධෙන් කරන්න බැරි වෙච්ච දේ ව්‍යවස්ථාවෙන් කරන්න උත්සාහ ගන්න. ඒ නිසා මුලාසන සභාපතිතුමනි දැන් අතිගරු මේ ගරු අගමැතිතුමා කිව්වා 19 හිඳා පොලිස්පතිවත් අයින් කරන්න බෑ කියලා. 19 පොලිස්පති ගැන කිසිම සඳහනක් කරලා නැහැ. පොලිස්පති අයින් කිරීම සම්පිලිබඳව තියෙන්නේ 5-2002 තියෙන පනතේ. ඒකෙන් පාර්ලිමේන්තුව තුනෙන් එකක් අස්සම් කරලා කමිටුවක් නිර්දේශ කරලා සරල බහුතරයෙන් අයින් කරන්න පුළුවන්. සිරිසේන ජනාධිපතිතුමාට ඒක කරන්න බැරුණාට 19ට බැන බැන ඒකාධිපති ගමන කියන යම මං හිතන පළදායක නැහැ. ඒ වගේම දැන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් තමයි මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙනට නියමිත පනත් වලින් තමන්ට අගතියක් වෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ තියෙන අයිතිය. ඒක සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දාලා දැන් ඊයේ වෙනකොට අපිට ආරංචි වෙනවා මේ ජාතික ආරක්ෂාවට අදාළ දේවල් විතරක් මේ හදිසි පනත් විතර ගේන්න පුළුවන් කියලා. අපි යනවා එතකොට MCC ගෙනාවහම සෝමාවතියටත් යන්න වීසා ගන්න වෙයි කෝ ඇමරිකාවෙන්. එතකොට දැන් ජාතික ආරක්ෂාවට මුවා වෙලා MCC පනත හදිසි පනතක් විදිහට සම්මත කරන්න පාර්ලිමේන්තුවට ආවත් තමුන්නාසල වක් කියනවද? 69 ලක්ෂ දෙන උත්තරය මොකද්ද කියන එක අපි අහන්න කැමතියි. ඒ වගේම තමයි මැතිවරණ කොමිසමේ බලය කප්පාදු කරන්න හැදුවා. යන්තම් ශ්‍රේෂ්ඨාධිකරණය නීතියේ ආධිපත්‍ය තියෙන හින්දා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා. දැන් මැතිවරණ කොමිසම එන්න කලින් තිබෙච්ච හැම මැතිවරණක දිවාගෙම මිනි මැරු සිද්ධ වුණා. කොමිසම දාපු දා ඉඳලා තිබ්බ එක මැතිවරණයකවත් කිසිදු මිනි මැරුමක් නැහැ. අවසාන වරට මැතිවරණ කොමිසම එන්න කලින් මිනි මරපු පුද්ගලයෙක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. එහෙම තියාගෙන තමයි මේ කොමිසම අහෝසි කරන්න හදන්නේ. ඒ නිසා මූලාසනයේ සභාපතිතුමනි අද ඉතිහාසයේ දෛවයේ සරදමට ලක් වෙච්ච දවසක්. ජනාධිපති නීතිඥයෙක් අධිකරණයේ ස්වාධීනත්වයේ කෙලස හදාන්න පනත පාර්ලිමේන්තුවට ගෙනාපු දවසක්. අනේ ඒ නිසා ඒ වගේම අපි කියන්න ඕන මේ දැන් විශ්ව සම්මත වෙන්න කලින් මේම නම් අපිට ආරංචි දැන් ආයවැයටත් පවුලට 160ක් දාගෙන තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඳලා ආපු රාජ්‍ය ඇමති කෙනෙකුට නැත්තම් වැඩිපුර කටගහගෙන ඉන්න ෆෝටුවේ රාජ්‍ය ඇමති කෙනෙකුට කෝටි 50ක් 60ක් ලබා දෙද්දී ඒ පවුලේ රාජ්‍ය ඇමතිලාට කෝටි 1800ක් තමන්ගේ රාජ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන තත්ත්වයක්. අද මට කනගාටුයි ලැජ්ජයි සමහර පාර්ලිමේන්තුවේ හිටපු ජේෂ්ඨ ඇමතිවරු අවුරුදු 25 පාර්ලිමේන්තුවේ ඉඳලා අද ඇමතිකමක් නැතුව මේ විශ්වතර කඩේ යනවා. මේකෙන් පස්සේ ඇමතිකමක් ගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම වෙන්නපා කොන්ද කෙලින් තියාගෙන මහජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු විදියට එක එක කිනා ගාව දෙපතුල් ගාව වැටිලා ලෙවකන තත්ත්වයට පත්විය යුතු නැහැ. විශ්වාසාම ඔබතුමන්ලාට ඔහොම නෙමෙයි දෙන්න ෂොට් එක ඊළඟ පාර ගෙදරම යවන්න තමයි වැඩ ටික කරන්න කියන එකත් මම ඊටාම පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා මුලාසනරෝඩ ගරු මන්ත්‍රීතුමියනි මේ විශ්ව සම්බන්ධව තව බොහෝ දේවල් කතා කරන්න තිබ්බත් සීමා සහිත කාලයක් තියෙන්නේ.
මට තව දෙකක් තියෙනවා.
තුනක් තියෙනවා.
දෙකක්.
පා 11ට පටන් ගත්තා. ඉතින් ඒ නිසා මම කියන්න ඕන දැන් විගණන කොමිසම අහෝසි කරලා ප්‍රසම්පාදන කොමිසම විගණන කොමිසම තියාගෙන ඉඳලා ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරනවා. ඇයි? විගණන කොමිසමෙන් කරන්නේ වැඩක් උනායින් පස්සේ විගණනය කරන එක. ප්‍රසම්පාදන කොමිසම තිබ්බම තමයි හොරකම් කරන එක නවත්තන්න පුළුවන්. දැන් මොකද්ද මේ ප්‍රසම්පාදන කොමිසම අවශ්‍ය කරලා කරන්න හදන්නේ? රජයේ ඊළායටත් නිලධාරීන්ටත් එකතු වෙලා ඩීල් දාන්න පුළුවන් යුගයක් ගේන්න. අපි දැක්ක ලයිට් රේල්වේ එක අවශ්‍ය කරා. ඒ මොකද අපි ආරම්භ කරපු කුල්ලු මතින් එන අධිවේගී මාර්ගයේ අතුරුදිගිරිය දක්වා ගෙනෙනවා කියලා. ඒක කරන්නේ කොහොමද? පිට රට ණය අරගෙන ලයිට් රේල්වේ එකෙන් හොරකම් කරන්න බෑ. අන්න ඒ පූර්වාදර්ශය ලබා දීලා තමයි ප්‍රසම්පාදන කොමිසම අවශ්‍ය කරන්න හදන්නේ. ඒ නිසා ඔබතුමිය මට වෙලාව දෙන්න නැති හින්දා මට වෙලාව දෙනවා නම් තව බොහෝ දේශපාලන කාරණා කතා කරන්න තියෙනවා. අපි මම කියන්න කැමති මා මේවා ආවරණය කරන මාධ්‍යවේදී මහත්වරුනි, දැන් නැවත අර ආයුධ පෙන්වන්න ගිහිල්ලා වෙඩිකන යුගය ඇවිල්ලා තියෙන්නේ. මේ විශ්ව සම්මත වුණයින් පස්සේ භයංකාර යුගයක් නිර්මාණය වෙනවා. ඒ තුල ඔබේ පෑන කැමරාව හසුරුවනකොට කල්පනාවෙන් කරන්න, වැඩිපුර කඩේ යනකොටත් සජින් දවාස් ගුණවර්ධන වගේ අය, මර්වින් සිල්වා වගේ අය මතක් කරගන්න කියලා මම ඒ පැත්තේ ඉන්න අයට කියන්න කැමතියි. ඒ නිසා අවසාන වශයෙන් මේක හෙට දවසේ යම් විදියකින් සම්මත වෙලා මේ රටේ නීතියක් වුණොත් මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින කැමැති ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව නිදහසේ මූලධර්මවල නාමයෙන් ඔබට කලින් සිට ජනාධිපතිවරු අඩු වැඩි වශයෙන් ආරක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ගැන පොඩි හරි තකීමක් තමන්ගේ හිතේ සහ ක්‍රියාකාරීත්වයේ තියාගන්න කියලා ඉල්ලා සිටින කැමැති. එහෙම නොවුනොත් මතු දිනක ඔබ ඉතිහාසයේ විසින් කුණු කූඩයට දමාවි, එහෙම නැත්නම් දෝෂාරෝපණයට ලක් කරාවි. ඒ නිසා අපට කරන්න පුළුවන් එකම දේ තමයි මේක සම්මත වුණොත් ඉල්ලීම් කර කර බලා හිටීම පමණයි අපට කරන්න පුළුවන්. ඒ නිසා මේක සම්මත වෙන්න ඡන්ද දෙන අය ගෙනුත් මම මේ ඉල්ලීමක් කරන්න කැමතියි. අනාගතයේ දුක් වෙන්නේ නැතුව හෙට දවසේ කල්පනා කරලා බලන්න. ඒ නිසා අවසාන වශයෙන් මේ ඉල්ලීම අපි ඉල්ලන්නේ අපට වෙන කරන දෙයක් නැති නිසා. ඔබ ළඟ ඉදමින් ගරු ජනාධිපතිතුමනි, බයට හෝ වෙන මොකට හෝ යස් සර් කිය කිය ඔබ වැරදි පාර යවන අය වගේ අපි කැමති වෙන්න කැමති නැහැ. ඒ නිසා අපි ඔබට කියන්න කැමති හරි දේ හරි විදියට කරන්න. මේක සම්මත උනත් ප්‍රජාතන්ත්‍රවාද ගරු කරන්න කියලා සිටින ඔබම සූති.
ඔව් සරත් ෆොන්සේකා ගරු මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා, ගෝඨාභය රාජපක්ෂ හමුදා නිලධාරීන් දාගෙන ඉන්න එක වෙනම කතාවක්. ඔබතුමා පොදුවේ කියන්න එපා හමුදා නිලධාරීන්ට පුරුදු වෙලා තියෙන්නේ මේ වටේ හමුදාව ඇදාගෙන වැඩ කරන්න විතරක් කියලා. ඇමරිකාවේ ඉඳලා තියෙනවා, ඇමරිකාවේ ජනාධිපතිලා 5 දෙනෙක් හමුදාවේ ජෙනරල්ලා, එක්කෙනෙක් හමුදාවේ ඉඳගෙන නිල ඇඳුමෙන් ඉඳගෙන ජනාධිපති වෙන ඩිල්ලලා දිනලා ඊට පස්සේ නිල ඇඳුම ගඩවල ගිහිල්ලා වැඩ බාරගත්තා. ඒක හින්දා පොදු එහෙම කියන්න එපා මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා, මට මන්ත්‍රීවරයෙක් විදියට මට මතයක් දරන්න අයිතියක් තියෙනවා. මම දරන මතය මම ප්‍රකාශ කරා. ඒක ඔබතුමාට පිළිගන්නත් පුළුවන්, නොපිළිගන්නත් පුළුවන්.
ගරු මහින්ද සමරසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 9ක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි, මේ සභාවේ බොහෝ දෙනෙක් ඉන්නවා. පෞගිය 19 සංශෝධනය ඉදිරිපත් කරපු අවස්ථාවේදී පක්ෂව ඡන්දෙ දුන්න අය හැටියට මමත් ඇත්ත වශයෙන්ම 19 සංශෝධනයට අනිත් අය වගේම පක්ෂව ඡන්දෙ දීලා 3-2 අපි මේ පාර්ලිමේන්තුවේ ලබා දුන්නා. හැබැයි 19 සංශෝධනය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම අපි දැක්කා බොහොම අවුල් සහගත තත්ත්වයක් රට තුල ස්ථාපිත වෙනවා. ප්‍රධාන වශයෙන් මම කතා කරන්න කැමති ව්‍යවස්ථා මණ්ඩලයේ පිළිබඳව. මොකද හිටපු ජනාධිපතිවරයාගේ නියෝජිතය හැටියට මමත් අවුරුදු කීපයක් ව්‍යවස්ථා මණ්ඩලයේ සමාජිකයෙක් හැටියට කටයුතු කරපු නිසා මගේ ඇස් දෙකට මම දැක්කා ඒ ව්‍යවස්ථා මණ්ඩලය කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා. ඊට පස්සෙම බහුතරයක් නැති අවස්ථාවකදී හිටපු අගමැතිවරයා බොහොම උපක්‍රමශීලීව විධායක බලය සැහැල්ලුවටපත් කරලා 19 සංශෝධනයේ හරහා විධායක බලය එතුමාගේ අතට ගත්තා. ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙව්වේ කතානායකවරයා නෙවෙයි, ඇත්ත වශයෙන්ම අගමැතිවරයා. එතකොට කතානායකවරයාත් අගමැතිවරයාත් සමග සම්බන්ධ වෙලා විශේෂයෙන්ම සිවිල් සමාජය වෙනුවෙන් කියලා 3 දෙනෙක් පත් කරා. ඒ 3 දෙනා හැම විටම අගමැතිවරයා කියපු විදිහට තමයි කටයුතු කරේ. ඉතින් නොයෙකුත් අවස්ථාවලදී මම දැක්කා ජනාධිපතිවරයාට නීතියානුකූලව ව්‍යවස්ථාව යටතේ උසස් තනතුරුවලට නං ඉදිරිපත් කරන්න අවස්ථාව තිබ්බත් ඒ නං ඉදිරිපත් කළත් ව්‍යවස්ථා මණ්ඩලයෙන් බොහෝ අවස්ථාවලදී නං පිළිගත්තේ නැහැ. සමහරක් අවස්ථාවලදී ජනාධිපතිවරයාව සැහැල්ලුවට පත් කරා. මොකද ව්‍යවස්ථා මණ්ඩලයෙන් කිව්වා මෙයා හරියන්නේ නැහැ, අපිට නම් තුනක් ඉවන්න කියලා. එතකොට අපි තුන් දෙනාගෙන් කාව හරි තෝරගන්නම් කියලා. මම මතකයි අවස්ථා දෙකක අපිට ඡන්දයකටත් යන්න සිද්ධ වුණා. ඒ ඡන්දෙදී අනිවාර්යයෙන්ම අගමැතිවරයාට අවශ්‍ය විදියට බහුතරය ඒ සංයුතිය හරහා ඇති කරගත්ත නිසා එතුමාට හැකියාව ලැබුණා එතුමාට උවමනා අයව තෝරාපත් කරන්න. ඉතින් ජනාධිපතිවරයාට ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඒ තීරණය ගත්තට පස්සේ ජනාධිපතිවරයාට තිබුණු එකම කාර්යභාරය තමයි ඒ පත්කිරීම කරන්නේ. දැන් ඇත්ත වශයෙන්ම ඒ හරහා ඒ බරගල බර බලාගලයට ඇත්ත වශයෙන්ම ප්‍රවේශයක් හැදුනා. ඒ ප්‍රවේශය පාවිච්චි කරා උපක්‍රමශීලීව ඒ වගේම රටේ මේ අවුල්සහගත තත්ත්වය ඇති වුණා. දැන් උදාහරණයක් ඇටියට පොලිස්පතිවරයාව පත් කරපු අවස්ථාවේදී ජනාධිපතිවරයා නම් තුනක් කෙව්වා. තුන් දෙනෙක් කෙව්වා ජේෂ්ඨත්වයේ මත. ඉස්සල්ලාම එව්වේ වික්‍රමසිංහ කියන ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයාව, එතුමා තමයි ජේෂ්ඨයා. දෙවනියට ජේෂ්ඨත්වයෙන් හිටියේ පූජ්‍ය ජයසුන්දර. තුන්වෙනියට හිටියේ දැනට ඉන්න වැඩ බලන පොලිස්පතිතුමා. එතකොට අගමැතිවරයාට උවමනා වුණේ පූජ්‍ය ජයසුන්දරව පොලිස්පති කරන්න. එතුමාගේ බහුතරය හසුරවලා එතුමාට උවමනා විදිහට පූජ්‍ය ජයසුන්දරව ඡන්දයක් තියලා ඒ ඡන්දයෙන් වැඩි ඡන්දයකින් සම්මත කරගත්ත ජේෂ්ඨත්වයේ තිබෙන්නේ නැති වුණා. ඉතින් ජනාධිපතිතුමාට තිබුණු එකම කාර්යභාරය තමයි මේ පත්කිරීම කරන්නේ. ඉතින් අපි දන්නවා ඒ පොලිස්පතිවරයාව පත් කරා වගේම 19 වෙනි සංශෝධනයේ විධිවිධාන යොදලා තිබ්බේ නැහැ පොලිස්පතිවරයාව අයින් කරන්න කාටද බලය තියෙන්නේ කියලා. අදත් ඇත්ත වශයෙන්ම මේ රට පොලිස්පතිවරයෙක් නැහැ. වැඩි බලන පොලිස්පතිවරයෙක් ඉන්නේ. අද පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා නඩු කියනවා. ජනාධිපතිවරයාව ඉටු ජනාධිපතිවරයා විවේචනය ලක් කරනවා. ඉතින් ඒකෙන් ඇත්ත වශයෙන්ම රටටයි විශාල පාඩුවක් වුණේ. අපි දැක්කා පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වෙන අවස්ථාවේදී ඒ සම්බන්ධතාවයේ තිබෙන්නේ නැති නිසා ඇත්ත වශයෙන්ම හරියට නියෝග පවා නිකුත් කිරීමේ අපහසුතාවයක ලක් වුණා. ජනාධිපතිවරයා රට හිටියේ නැහැ ඒ වෙලාවේ. හැබැයි අපි දන්නවා පොලිස්පතිවරයාගේ කීකරුභාවය විශ්වාසය තිබ්බේ අගමැතිතුමා කෙරෙහි. එතුමා හැම වෙලේම සම්බන්ධ වුණේ අගමැතිවරයාත් එක්ක, රටේ ජනාධිපතිවරයාත් එක්ක නෙවෙයි. එතකොට ආරක්ෂක ලේකම්වරයා පත් කරේ ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා කෙලිම වැඩ කරේ ජනාධිපතිවරයාත් එක්ක. මෙහෙම රටක් පාලනය කරන්න බෑ. ඉතින් බර බලාලගලේ එක හොඳ උදාහරණයක් තමයි ওই පොලිස්පතිවරයාව පත් කරපු ආකාරය. දැන් තවත් උදාහරණ කීපයක් මම දෙන්න කැමතියි. ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ අපි කතා කරනහම කතා කරනකොට ආර්ථික කළමනාකරණය ගැන කතා කරනකොට අගමැතිවරයාට උමනාව තිබ්බා ආර්ථිකය මෙහෙමයි. එතකොට එතුමා ආර්ථික කළමනාකරණය කියන කැබිනට් උපකොමිටුවක් එතුමා පත් කරගෙන කැබිනට් මණ්ඩලයේ අනුමැති ඇතිව එතුමා ඒකේ සභාපතිකම ගත්තා. එතකොට එතුමා සතියකට සැරයක් ඒ ආර්ථික කළමනාකරණ කොමිටුව කැඳවලා රටේ ඉන්න ඒ ලේකම්වරුද, ඒ ආයතන ප්‍රධානින්ද ආර්ථික කළමනාකරණ කොමිටුවට කැඳවලා එතන තමයි තීරණ ගත්තේ. ජනාධිපතිවරයා දන්නේ නැහැ. දැන් ඒ වාර්තා කැබිනට් මණ්ඩලයට එවුවාම තමයි ජනාධිපතිතුමා දන්නේ මේ තීරණ ගත්තා කියලා. දැන් උදාහරණයක් ඇටියට රජයේ බැංකු දෙක පිළිබඳ ලොකු සාකච්ඡාවක් එක්තරා අවස්ථාවකදී කැබිනට් මණ්ඩලයේ ඇති වුණා. මම හිටියා කැබිනට් මණ්ඩලයේ වෙලාවේ. යෝජනාවක් ඇවිල්ලා තිබ්බා මේවයි කොටස් පෞද්ගලික අංශයට දෙන්න කියලා. ඊට ජනාධිපතිවරයාට විරුද්ධ වුණා. එතුමා ගෝ මේක දෙන්න බෑ කියලා. දෙන්න ඉඩ එතුමාට ඉඩ දෙන්න බෑ කියලා. මේවා ඔක්කොම ආර්ථික කළමනාකරණ කොමිටුවෙන් තමයි ඇත්ත වශයෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා අනුමත කරන්න පියවර අරගන්න පටන් ගත්තේ. ඉතින් මේ වගේ විශාල අවුලක් නිසා තමයි අන්තිමට බැරිම තැන හිරු ජනාධිපතිවරයා ගිහිල්ලා ආර්ථික සභාව පිහිටෙව්වා. ඒ ආර්ථික සභාව පිහිටුවේ ආර්ථික කළමනාකරණ කොමිටුව කිසිම ජනාධිපතිවරයත් එක්ක සම්බන්ධතාවයකින් තොරව ආර්ථිකය කළමනාකරණය පටන් ගත්ත නිසා, ක්‍රියාත්මක කරපු නිසා. අන්තිමට ඒ ආර්ථික සභාවටත් වැඩ කරන්න ඉඩ දුන්නේ නැහැ. ආර්ථික සභාවේ එක්තරා අවස්ථාවකදී MCC ගිවිසුම පිළිබඳ සාකච්ඡාවක් කර මමත් ඒ සාකච්ඡාවේ හිටියා. හිරු ජනාධිපතිවරයා කිව්වා ඒක අනුමත කරන්න බෑ කියලා. ඒක අත්සන් ඉඩ දෙන්න බෑ කියලා. එතුමා ඒ වෙලාවේ ගත්ත තීරණය තමයි ජනාධිපති මැතිවරණයක් අතළඟ තියෙද්දී ඒ ජනාධිපති මැතිවරණයෙන් පස්සේ පත් වෙන ජනාධිපතිවරයාට ඉඩ අවස්ථා දෙන්න ඕනේ කියලා MCC ගිවිසුම පිළිබඳ තීරණයක් ගත්තා. ඉතින් මේ වගේ විශාල ගැටුම් නොයෙකුත් අවස්ථාවලදී ඇති වුණා කියන එක මම දැක්කා. ඒ වගේම තවත් අඩුපාඩු ගණනාවක් ඇත්ත වශයෙන්ම ඔය 19 වෙනි සංශෝධනයේ ඇති වුණා. ඒ හිඩස පුරවන්න තමයි දැන් 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මම විශේෂ ඉල්ලීමක් කරනවා 20 වෙනි සංශෝධනයේට සංශෝධන ගණනාවක් අධිකරණ ඇමතිවරයා මේ වෙනකොට පිළියෙල කරලා ශේෂ අධිකරණයටත් එක දැනුම් දීලා තියෙනවා. ඒ සංශෝධන සහිතව ඒ 20 වෙනි සංශෝධනය අනුමත කරන්න කියලා 3-2 ඡන්දයකින් අනුමත කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු SBD සනායක මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 10ක් තියෙනවා.
ගරු මුලාසන හොබවන සභාපති තුමනි, අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු සියලුම දෙනා ඒ කතාවල හරය තමයි මේක වෙන භයානකයි, වෙන අන්ධකාරයක් පටන් ගන්නවා, අඳුරු යුගයක් ඇති වෙනවා, මහා ආඥාදායකෙක් ඇති වෙනවා, මේ සේරම කියනවා. හැබැයි මම ඔබතුමියට කියන්න කැමති JR ජයවර්ධන ජනාධිපතිතුමා පාවිච්චි කරපු බලය, ප්‍රේමදාස ජනාධිපතිතුමා පාවිච්චි කරපු බලය, විජේතුංග ජනාධිපතිතුමා පාවිච්චි කරපු බලය, චන්ද්‍රිකා මැතිනිය පාවිච්චි කරපු බලය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාවිච්චි කරපු බලයට පොඩ්ඩක් හරි අඩුවක් මිසක් ඊට වඩා බිඳුවක් 1.1ක්වත් වැඩි කිසිම දෙයක් මේ සංශෝධනයේ නැහැ. එනිසා මේ සියලුම කතා මේ මවාගෙන හදාගෙන භයානක යකෙක්, රාක්ෂයෙක්, මකරෙක් පෙන්නන්න උත්සාහ ගන්නේ අර සේරම ජනාධිපතිවරුන්ට වඩා පුංචි පුංචි දේවල් වලින් හරි බලය අඩු සංශෝධනයක් ගේන වෙලාවේ කියන එක පළමුවෙන්ම මම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමියනි, මේ විපක්ෂයේ කතා කරන මේ හිටපු මැති අමතිවරු මන්ත්‍රීවරු සියලු දෙනාම දන්නවා ඒ 19 පටන් ගත්ත ආණ්ඩුව අසාර්ථකයි. 6%-7% සංවර්ධනයක් තිබ්බ රටක් 2.25 අතරට කඩාගෙන වැටුණා. ඒ වගේම සභාපතිතුමියනි, මේ කොහෙදෝ රටක ගහන්න හිටපු මේ අන්තවාදී ත්‍රස්තවාදීන් ලංකාව දිහාට හැරුණේ ඒ තරමට ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ තත්ත්වයන් කඩා වැටලා තිබ්බා. රටේ විධායක බලය කොටසක් ජනාධිපතිතුමා අතේ, තව කොටසක් අගමැතිතුමා අතේ, තව කොටසක් කතානායකතුමා අතේ, තවත් කොටසක් කොමිසම් සභාව අතේ. එනිසා එක කිසි කෙනෙකුට කිසිම තීන්දුවක් ගන්න බැරුව එහාට මෙහාට කරකන මහා අරාජික තත්ත්වයක් රටේ ගොඩනැගිත්ත නිසා තමයි කොහටදෝ යන්න ගිය එක කැරිලා ඇවිල්ලා ওই පාස්කු ඉරිදා ප්‍රහාරය ලංකාවට කඩා වැදුණු කියන එකත් මම ඔබතුමියට කියන්න කැමතියි. ගරු සභාපතිතුමනි, අපි ඉංග්‍රීසියෙන් අපට හඳුන්වා දුන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, ඒ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ඊට පස්සේ 72 ජන රජ ව්‍යවස්ථාව යටතේ ඊට පස්සේ අපි 78 ජයවර්ධන මහත්මයාගේ ව්‍යවස්ථාව යටතේ ওই සංශෝධන 1 2 3 ඔහම ඇවිල්ලා ওই සේරම යටතේ මේ රට පාලනය වුණා. හැබැයි මේ කිසිම දවසක මේ රටේ සාකච්ඡාව වෙච්ච නැති කිසිම විදියකින් සාකච්ඡාව වෙච්ච නැති එක කාරණයක් තියෙනවා. ඒක තමයි මේ ද්විත්ව පුරවැසිද ත්‍රිත්ව පුරවැසිද මේ රටේ විතරක් පුරවැසිද කියන කාරණේ කවම කවදාවත් කිසිම දවසක සාකච්ඡා වෙලා නැහැ. හැබැයි මේක 2015 මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මේක විශාල මාතෘකාවක් වුණා. දැන් මේ වෙලාවේ රටේ මේක මහා මාතෘකාවක් වෙලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මම මේ අපේ මන්ත්‍රීතුමාලා සියලු දෙනාටම කියන්න කැමති මේ බලන්න 48 52 56 60 65 70 77 ආණ්ඩුවල මොන තරම් දියුත් පුරවැසියෝ හිටියද කියලා. මට මතකයි මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කාලේ 1973 මම සහභාගී වුණා කර සභාපතිතුමෙනි ලෝක බලවතුන්ගේ සාම සම්මේලනයේ රුසියාවේ තාම ස්වර්ණමය යුගයේ බ්‍රෙෂ්නෙව් ජනාධිපතිවරයාගේ ඒකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට වඩා විශාල රාජ්‍ය නායක පිරිසක් ඇඳවලා තිබ්බා. ඒ වෙලාවේ මාවෝ සේතුන්, කිම් ඉල් සුන්, කැස්ට්‍රෝ මේ සියලු දෙනාව මේ නායක වගේම බ්‍රිතාන්‍ය ආගමැතිතුමා, මේ ෆ්‍රාන්ස් ආගමැතිතුමා, ජර්මන් ආගමැතිතුමා මේ වගේ අයත් ඇවිල්ලා හිටියා. මේකට මේ රටෙන් ගියා කණ්ඩායමක් 20 දෙනෙක්. එදා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති හැටියට මාත් ගියා. ඒ කණ්ඩායම මෙහෙව්වේ එදා හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් කිච්ච ටීබී සුභසිං. ඒක නියෝජනය කරා බර්නාඩ් මේ බර්නාඩ් සිල්වා මේ සම සමාජ පක්ෂයේ බොනා සොයිසස් ඇමතිතුමා. ඒක ගියා දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ ඇමතිතුමා කොමියුනිස්ට් පක්ෂ නායකයා හැටියට. ඒකේ මන්ත්‍රීවරු 15 දෙනෙක් ගියා. ශිෂ්‍ය නායක හැටියට මම ගියා ලංකාවෙන්. තරුණ නායක හැටියට කුමාර රූපසිංහ ගියා විවාහ වෙච්ච අලුතම. ඒක වෙලාවක මට මේ පාස්පෝර්ට් ටික සේරම එකතු කරන්න ඕන වුණා. ඒ රුසියානු මේ නිලධාරියෙක් ඉල්ලපුවා මම මේ පාස්පෝර්ට් ටික සේරම එකතු කරා. ඒ ගියේ මන්ත්‍රීවරු 12 දෙනාගෙන් 7 දෙනෙක්ගේ තිබ්බ බ්‍රිතාන්‍ය පාස්පෝර්ට්. මම මේ ප්‍රතිවේද කියන්නේ. බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් තිබ්බේ. ඒ වගේම මම 1971 විශ්වවිද්‍යාල වහලා තියෙන කාලේ අපේ පක්ෂ නායකයෙක්ගේ දරුවෙක් එක්ක ගියා ජර්මනියට. ඒ යනකොට එයාට තිබ්බේ මේ බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එක. මම එයාගෙන් අහුවා මේ නායකතුමාට කොහොමද කියලා. එයාට දෙකක් තියෙනවා කිව්වා. ඒ ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිවරු හිටියා ද්විත්ව පුරවැසියෝ. විදේශ කටයුතු ඇමතිවරු හිටියා ද්විත්ව පුරවැසියෝ. මේ ප්‍රශ්නේ කතා වුණේ නැහැ. දැන් ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා ද්විත්ව පුරවැසියෙක් හැටියට නේද ආරක්ෂක ලේකම් වුණේ? මොකද්ද වෙච්ච වරද? ඇමරිකාව එහෙමත් ප්‍රබහ කරන්න බේරගන්න දැඟලුවා. හැබැයි ගෝඨාභය එදා ආරක්ෂක ලේකම්වරයා සැලුණාද? එදා ආර්ථික සංවර්ධන කටයුතු ඇමතිවරයා හැටියට හිටියේ බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසි. මොකද්ද උනේ? මේ රටේ ආර්ථිකයේ ස්වර්ණම යුගය. යුගය 6.7% ආර්ථික සංවර්ධනයක්. ඒ රටේ දළ දේශීය නිෂ්පාදනය බිලියන 17 ඉඳලා 78 දක්වා ගියා. ඒ ස්වර්ණම යුගයේ නෙවෙයිද? බිලියන 16 17 හිරවිවි තිබ්බ දළ දේශීය නිෂ්පාදනය බිලියන 78කට ගියා. කවුද ඒ ආර්ථික සංවර්ධන ඇමතිවරයා? බැසිල් රාජපක්ෂ. දුප්පත්කම 12% ඉඳලා 6%ට ආවා. කවුද ආර්ථික සංවර්ධන ඇමතිවරයා? සමෘද්ධිය ව්‍යාපාරයක මම නිර්මාණය කරපු ව්‍යාපාරයක්. ඒක ඒ සඳහා අපි මහාචාර්ය යූනුස්ගේ ග්‍රාමීණ වැඩසටහන, ඒ වගේම මහාචාර්ය පාග්ගේ සැමියල් ඩොන් වැඩසටහන, ඊශ්‍රායලයේ තිබ්බ කිබුත්සු වැඩසටහන, කේරළයේ තිබ්බ මේ සේවා වැඩසටහන මම සේරම ගියා බල්ල සමෘද්ධිය හැදුවේ. ඒක හරියට තේරුම් අරගෙන මෙහෙව්වා.
ඔබතුමාට මිනිත්තු දෙකක් තියෙනවා.
ඒ නිසා මේ රටේ විරකියාවත් අඩු වුණා, දුප්පත්කමත් අඩු වුණා, ආර්ථික සංවර්ධනයේ වේගෙන් ඉහළට ගියා. මේ සැබෑ තත්වයක්.
මේ ද්විත්ව පුරවැසිකාංක පිළිබඳ කොහෙවත් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බද? මේක ගෙනාවේ අපි හොඳටම දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව නවත්තන්න, හිර කරන්න, බැසිල් රාජපක්ෂ මැතිතුමා හිර කරන්න. ඒක කරන්න තමයි ගෙනාවේ. 35-30ට තිබ්බ ජනාධිපති වයස කාල සීමාව 35ට ගෙනිච්චයි. නාමල් රාජපක්ෂ මැතිතුමාව හිර කරන්න. දෙවරකට වැඩිය බෑ කියලා නීතිය ගෙනාවේ කාටද? මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්‍රාමයේ තියවන්න. එනිසා මම කියන්නේ මේ පලිගන්න හදපු එකක මේ අවුරුදු පහේ සීමාව, දෙවරක සීමාව දුවිත්තු පෙම සේරම අරගෙන කුණු කුඩේට විසි කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි එහෙම කරේ නැහැ. එහෙම කරන්නේ නැතුව අවුරුදු පහ පිළිගත්තා. දෙවරකට වඩා වැඩි ගන්න බෑ කියනකොට ඒකත් පිළිගත්තා. එහෙම එහෙම බොහොම ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමති හැම කෙනාම පොඩක් ඉන්න තව විනාඩියයි. තව විනාඩියක් මට දෙන්න. මම දැන් මේ අය සියලුම දෙනා විගණනය හා ප්‍රසම්පාදනය ගැන කතා කරනවා. මේ මොනක්වත් දැන් ඒවත් තේරටෝ මේ සංශෝධන ගෙනල්ලා. හැබැයි සංශෝධන මොකක්වත් නැති වුණා. ඒ විගණන සේවා පනත, ප්‍රසම්පාදන පනත ඉවත් කරපුවාම යන්නේ 78. 78 විගණනයක් තිබ්බා, ප්‍රසම්පාදනයක් තිබ්බා, සියල්ල තිබ්බා. බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා, එස්.බී. දිසානායක මන්ත්‍රීතුමා, ඔබතුමාගෙන්මයි මට මේක අහන්න ඕනේ. අද ඔය ද්විත්ව පුරවැසි ප්‍රශ්නය සම්බන්ධයෙන් ජයන්ත කඩකොඩ මන්ත්‍රීවරයා විමල් වීරවංශ මන්ත්‍රීතුමාට ගහන්න ගිහිල්ලා තියෙනවා. ඒ ගැන ඔබතුමා දන්නවද? මොකක් හරි ඒ ගැන අදහසක් තියෙනවද? මොකක් හරි
ගරු චාල්ස් නිල්වර්ණාදන් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 10ක් තියෙනවා.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, தற்பொழுது இந்த அரசாங்கத்தினால் 20வது திருத்தச் சட்டத்தை நாளை நிறைவேற்றுவதன் வாக்கெடுப்புக்காக பாராளுமன்றத்தில் விவாதங்கள் முன்வைக்கப்பட்டிருக்கிறது. இந்த விவாதங்களில் ஆளுங்கட்சியை சார்ந்தவர்களும் எதிர்கட்சியை சார்ந்தவர்களும் இந்த 19வது திருத்தச்சட்டம், 20வது திருத்தச்சட்டத்தினுடைய நன்மை தீமைகள் தொடர்பாக கட்சிகள் சார்ந்து அவர்கள் தங்களுடைய அரசியல் பழிகளை தீர்க்கின்ற ஒரு களமாகத்தான் இந்த விவாதம் இருக்கிறது. உண்மையில் நான் கூற விரும்புவது, இந்த அரசாங்கத்திற்கு, இந்த அரசாங்கம் ஒரு இந்த நாட்டு மக்களுக்கு பொருத்தமான ஒரு அரசியல் ஜாப்பு மாற்றத்தை கொண்டு வர வேண்டும். அந்த ஜாப்பு மாற்றத்தின் ஊடாகத்தான் ஒரு நாட்டை முன்னேற்றம் செய்ய முடியும். 20வது திருத்தச் சட்டத்தில் ஜனாதிபதிக்கு அதிகாரங்கள் கூடுதலாக வழங்குகின்ற போது நாடு முன்னேறும் என்று கூற முடியாது. ஏனென்று சொன்னால் ஜே.ஆர். ஜெயவர்தன் அவர்களால் உருவாக்கப்பட்ட இந்த நிறைவேற்று ஜனாதிபதி முறையிலான அரசியல் ஜாப்பின் பிற்பாடு, 78ஆம் ஆண்டின் பிற்பாடு, ஐக்கிய தேசிய கட்சியை சார்ந்த ஜனாதிபதிகளை விட ஸ்ரீலங்கா சுதந்திர கட்சியை சார்ந்த ஜனாதிபதிகள்தான் அதிகமாக நிறைவேற்ற ஜனாதிபதிகளாக இருந்ததாக இன்று காலை கௌரவ பிரதமர் அவர்கள் இந்த சபையில் கூறியிருந்தார். ஆகவே நிறைவேற்று அதிகார முறையில் ஜனாதிபதிகள் இருப்பதால் நாட்டை கட்டியெழுப்ப முடியும் என்பது கருத்தல்ல. 1978ஆம் ஆண்டுக்கு பிற்பாடு நிறைவேற்று ஜனாதிபதி முறையில் இருக்கின்ற அந்த முழுமையான ஒட்டியாட்சி தன்மையினால்தான் வடக்கு கிழக்கில் தமிழர்கள் அழிக்கப்பட்டார்கள். தமிழர்களுடைய நிலங்கள் பறிக்கப்பட்டது. அங்கிருக்கின்ற தமிழர்களுடைய கலாச்சாரங்கள், அடையாளங்கள் அழிக்கப்பட்டு இன்று தமிழர்கள் வாழ்வதற்கு கேள்விக்குறியாக இருக்கின்ற பிரதேசங்களாக வடக்கு கிழக்கு இருக்கிறது. ஆகவே என்னுடைய கோரிக்கை, இந்த புதிய அரசாங்கம் ஒரு புதிய அரசியல் ஜாப்பை, சகல மக்களும் ஏற்றுக்கொள்ளக்கூடிய ஒரு அரசியல் ஜாப்பை கொண்டு வர வேண்டும் என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. அதே நேரத்தில் 19வது திருத்தச் சட்டம் இந்த பாராளுமன்றத்தில் கொண்டு வந்தபோது 19வது திருத்தச் சட்டத்திற்கு நான் ஆதரவு அளித்திருந்தேன். அதற்கு காரணம் என்னவென்று சொன்னால், அந்த ஒரு தனிநபரிடம் இருக்கின்ற அதிகாரங்கள் பாராளுமன்றத்திற்கு பரவலாக்கின்ற தன்மையொன்று இருந்தது. அதன் அடிப்படையில் தான் நாங்கள் அந்த 19வது திருத்தச் சட்டத்துக்கு வாக்களித்தோம். இன்று நீங்கள் கொண்டு வருகின்ற 20வது திருத்தச் சட்டத்திற்கு எங்களால் வாக்களிக்க முடியாது. என்னென்னு சொன்னால் உங்களுடைய தனிப்பட்ட கோபம் அல்ல, நாங்கள் கேட்பது எங்களுடைய வடக்கு எங்களுடைய மக்கள் இந்த நாட்டில் சுபீட்சமாக வாழக்கூடிய வகையில் ஒரு அரசியல் ஜாப்பை மிக மிக விரைவில் கொண்டு வர வேண்டும். கௌரவ பிரதமர் அவர்கள் அது தொடர்பாக இன்று கூறியிருந்தார். 2021 முற்பாடு முடிவதற்குள் ஒரு புதிய அரசியல் ஜாப்பு மாற்றம் ஒன்று இலங்கையில் நடைபெறும் என்று, அந்த மாற்றத்தின் போது தமிழர்களுடைய கருத்துக்களையும் உள்வாங்கி அந்த மாற்றம் இடம்பெற வேண்டும் என்று நான் கூற விரும்புகின்றேன். இன்று இந்த பாராளுமன்றத்தில் கூறிய பலர் கூறியிருந்தார்கள், 9 மாகாணங்களையும் இணைத்து பிரிபடாமல் இருக்கிறதாக இருந்தால் நிறைவேற்றுடைய ஜனாதிபதி முறைமை ஒன்று இருக்க வேண்டும் என்று கூறியிருந்தார்கள். கௌரவ தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, நான் உங்களுடைய கவனத்திற்கு எங்களுடைய அயல் நாடான இந்தியாவினுடைய அரசியல் ஜாப்பு தொடர்பான ஒரு சில விடயங்களை நான் கூற முற்படுகின்றேன். என்னென்னு சொன்னால், இலங்கையினுடைய அது தமிழர்களாயிருக்கலாம், சிங்களவர்களாயிருக்கலாம், முஸ்லீம்களாயிருக்கலாம், இலங்கையினுடைய தாய்நாடு இந்தியா. இந்தியாவில் 28 மாநிலங்களும் 9 யூனியன் பிரதேசங்களும் இருக்கிறது. 28 மாநிலங்களும் 9 யூனியன் பிரதேசங்களும் இருக்கின்ற அந்த மிகப்பெரிய நாட்டில் அங்கு கூட ஜனாதிபதி நிறைவேற்று ஜனாதிபதி முறை இல்லை. அங்கு 28 மாகாணங்களுக்கும் 9 யூனியன் பிரதேசங்களுக்கும் அதிகாரங்கள் பகிரப்பட்டு பாராளுமன்றத்திற்கு முழுமையாக பிரதமருக்கு அதிகாரம் அளிக்கப்பட்ட ஒரு நாடாகத்தான் இந்தியா இருக்கிறது. இந்தியாவினுடைய பொருளாதார வளர்ச்சியை நாங்கள் சற்று பார்க்க வேண்டும். ஏனென்றால் எங்களுக்கு மிக அருகில் இருக்கின்ற ஒரு ஆசியாவில் பலம் பொருந்திய நாடு இந்தியா. ஆகவே இந்தியாவினுடைய அரசியல் யாப்பை, ஒத்த அரசியல் யாப்பை நாங்கள் இலங்கையில் உருவாக்குவதற்கு நாங்கள் முயற்சி செய்ய வேண்டும். அதை விடுத்து இந்த மாகாணங்கள் பிரியாமல் இருப்பதற்கு நிறைவேற்று உடைய ஜனாதிபதி வேண்டும். ஈஸ்டர் தாக்குதல் போன்ற தாக்குதல்களை கட்டுப்படுத்துவதற்கு நிறைவேற்று அதிகாரமுடைய ஜனாதிபதி வேண்டும் என்று ஒரு சில நண்பர்கள் தங்களுடைய கருத்துக்களை வைத்திருந்தார்கள். நான் கௌரவ தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இந்தியா நாட்டில் சில வருடங்களுக்கு முன்பு மும்பை தாஜ் ஹோட்டலில் பயங்கரவாதிகளுடைய தாக்குதல் நடைபெற்றது. அந்த தாக்குதலின் பிற்பாடு அந்த அரசாங்கம் அதை காரணம் காட்டி நிறைவேற்று அதிகாரமுடைய ஜனாதிபதி முறைமையை கொண்டு வர வேண்டும் என்று அந்த நாடு நினைக்கவில்லை. யாரும் அந்த நாட்டில் அப்படி ஒரு யோசனையும் சொல்லவில்லை. ஆகவே இந்த விவாதத்தில் ஒவ்வொரு கட்சிகள் தங்களுடைய கட்சிகள் சார்ந்த விடயங்களை கூறுகிறார்களே ஒழிய, இந்த நாட்டில் இருக்கின்ற மக்களுக்கு எதிர்காலத்தில் நன்மை பெறக்கூடிய, எதிர்காலத்தில் எங்களுடைய இலங்கையில் வாழ் மக்கள் சுபிட்சமாக இன ஒற்றுமையாக தங்களுடைய இன மத மொழி கலாச்சார அடிப்படையில் வாழக்கூடிய வகையில் அவர்களுக்கு ஒரு அரசியல் ஜாப்பை உருவாக்க வேண்டும் என்ற சிந்தனை இங்கிருக்கின்ற பலரிடம் இல்லை. நான் இதை இந்த விடயத்தையும் கூற விரும்புகின்றேன். 1978 முன்னாள் ஜனாதிபதி ஜார் ஜெயவர்தன் அவர்களால் இந்த நிறைவேற்று அதிகாரமுடைய அரசியல் ஜாப்பு உருவாக்கப்பட்டாலும் இன்று 33-32 வடங்களின் பிற்பாடு அவர் உருவாக்கிய போது அவருக்கு இருந்த கட்சியினுடைய பலம் பாராளுமன்றத்தில் 6-5 பெரும்பான்மை பலத்துடன் இருந்தது. இன்று அந்த ஐக்கிய தேசிய கட்சியில் ஒரு பாராளுமன்ற உறுப்பினர் கூட இன்று பாராளுமன்றத்தில் இல்லை. அதை நான் தங்களுடைய கவனத்தில் கொண்டு வர விரும்புகின்றேன். அதே நேரத்தில் அந்த முன்னாள் ஜனாதிபதி அவர் இறக்கின்ற தருவாயில் அவர் கூறிய ஒரு விடயம் நான் அறிந்திருக்கின்றேன். அந்த அரசியல் ஜாப்பு உருவாக்கியதில் நான் பிளவிட்டிருக்கின்றேன். இலங்கைக்கு ஒரு சமஷ்டி முறையிலான அரசியல் ஜாப்பு தான் பொருத்தமாக இருக்கும். இலங்கையில் ஒரு சமஷ்டி முறையிலான அரசியல் ஜாப்பு முறைதான் அமைய வேண்டும் என்று முன்னாள் ஜனாதிபதி ஜார் ஜெயவர்தன் அவர்கள் இறக்கும் போது கூறியதாக நான் அறிந்திருக்கின்றேன். ஆகவே தலைமை தாங்கின உறுப்பினர்களே, இந்த அரசாங்கத்திடம் கேட்டுக்கொள்வது என்னவென்றால், எங்களுக்கு 19-20 என்றது எங்களுடைய மக்களுக்கு பொருத்தமான விடயமாக இல்லை. ஆனால் எங்களுடைய மக்கள் சுபிச்சமாக வாழக்கூடிய வகையில் ஒரு அரசியல் யாப்பு மாற்றத்தை மிக விரைவில் இந்த அரசாங்கம் செய்ய வேண்டும் என்று நான் கோரிக்கை முன்வைக்கிறேன்.